Honorable Dr. Nihal Abhisinghe.
Garu niyojya kathanayakatumani, ada dina ape nyayapatrayata athul karala tiyenne Soka Prakasa Yojana, abhapraapta garu mahacharya Tissa Vitarana mathithuma, abhapraapta garu S.C. Muthukumarana mathithuma, abhapraapta garu Chandadasa Galappathi mathithuma, abhapraapta garu Nandana Gunatilaka mathithuma, abhapraapta garu Janak Mahendra Adhikari mathithuma saha abhapraapta garu T. Kanakasebei mathithuma wenuwen soka prakasa kirimata. Ithin mama kemathi me abhapraapta wu sieluma mantri varun wenuwen ape soke prakasa kara sitinna apata ahunkan dena ounge nyathin hitawathun samipatayin e sielu dena mitama ape paulis ඥාතීන්ට හිතවතුන්ට සමීපතවින්ට මේ මෙතුමන්ලාගේ අබ්‍රහා ප්‍රාප්ත වීම පිළිබඳව අපේ ශෝකය පළ කර සිටිනවා. ඒ වගේම මං හිතනවා පෞද්ගලිකව මා ඉතාමත්ම ළඟින් ඇසුරු කළ උපාලි තිස්ස විතාරණ මහාචාර්ය උපාලි තිස්ස විතාරණ පිළිබඳව යමක් මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටීම මගේ වගකීමක් සහ යුතුකමක් හැටියට. උපාලි තිස්ස විතාරණ කෘතුහස්ත කීර්තිමත් වෛද්‍යවරයෙක්. බැක්ටීරියා වෛරස් රෝග පිළිබඳව අපේ රටේ මේ මෑත කාලයේ පසුගිය දශක කීපය තුළින්ම මතු වුණ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ වගේම ඔහු වාමාංශික දේශපාලඥයෙක්, ආචාර්ය එන්.එම්. පෙරාගෙන් පසුව ලංකා සමසමාජ පක්ෂයේ නායකයා හැටියට එතුමා කත කළා. වසර 15කට වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කළා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස වාර කිහිපයක් 2014 සිට 2010 දක්වා, 2010 සිට 2015 දක්වා වගේ කාල සීමාවල් ඔහු අපේ රටේ විද්‍යා හා තාක්ෂණ දියුණු කිරීම සඳහා ඒ අවශ්‍ය කරන ක්‍රමවේද සකස් කිරීම සඳහා වෙහෙස වුණු අමාත්‍යවරයෙක් හැටියට නම් කරන්න පුළුවන්. ඒ වගේම කෙටි කාලයක් එතුමා 2019 2020 කාල සීමාව තුළ උතුරුමැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළා. එතුමා උපත ලබන්නේ මහනුවරදී 1934 අගෝස්තු 30 වෙනිදා. විපතට ලක්වන්නේ අභාවයට පත්වන්නේ 2026 පෙබරවාරි 13 වෙනිදා අවුරුදු 91ක් ආයු වළඳලා. ඔහුගේ පියා පීරිස් විතාරණ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙක්. ඔහුගේ මව මැගී පෙරේරා ආචාර්ය එන්.එම්. පෙරේරාගේ සහෝදරිය. ඔහු විවාහ වුණේ කාමිනී මිද්දෙනිය විතාරණ මාත්මිය සමග පුතණුවන් දෙදෙනෙක් සහ එක් දිනයකගේ දයාබර පියතුමෙක්. ඔහු පාසල් අධ්‍යාපනය ලැබුවේ මහනුවර ට්‍රිනිටි විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. පාසල් දිවියේදී ඉතාමත්ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු පාසල් නියෝජනය කළා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා. 1959 දී කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ඔහු MBBS උපාධිය ලබනවා. විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කරනවා. 1900 විශ්වවිද්‍යාලයේ සිටියේදී 1957 1958 වසරවලදී පළමු පෙළ සාරා ක්‍රිකට් තරගාවලියටත් සහභාගී වෙනවා. 1959 සිට 1964 දක්වා ඔහු කොළඹ මහරෝහලේ වෛද්‍යවරයෙක් හැටියට සේවය කරනවා. 1965 දී බැක්ටීරියොලොජි සඳහා ඩිප්ලෝමාවක් ඔහු ලන්ඩන් ස්කූල් ඔෆ් ට්‍රොපිකල් මෙඩිසින් ඇන්ඩ් හයිජින් වලින් ලබා ගන්නවා. ඒ වගේම 1968 වන විට ඔහු යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් වලින් PhD උපාධියක් වෛරොලොජි සඳහා ලබා ගන්නවා. ඔහු දක්ෂ බැක්ටීරියා සහ වෛරස් පිළිබඳව මෙරට පහළ වුණු විද්‍යාඥයෙක්. 1972 දී ඔහු වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඇතුල් වෙනවා. 1983 1994 කාලයේදී ඔහු වෛරොලොජි ඩිපාර්ට්මන්ට් එකේ වෛරස් පිළිබඳව පරීක්ෂණ කරන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත් වෙනවා. ඒ වගේම ඒ කාල සීමාව තුළ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක බවට පත් වෙනවා. ඒ වගේම ඒ කාල සීමාව තුළ එතුමා ජපාන් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් ඒජන්සි ජයිකා ආධාර යටතේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට නව ගොඩනැගිල්ලක් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම පරීක්ෂණ ආයතනය වෛද්‍ය පරීක්ෂණ ආයතනය නවීකරණය කරන්න මැදිහත් වෙනවා. අද පවතින ඒ නවීකරණය වූ වෛද්‍ය පරීක්ෂණ ආයතනය එතුමාගේ මහන්සියෙන් ගොඩනැගුණු ආයතනයක්. 1980 ගණන්වල ඔහු වෛරොලොජි පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට සිටි හොස්පිටල් රීජනල් වෛරස් ලැබ් එඩින්බරෝ වල සේවය කරනවා. ඒ වගේම 1991-93 කාල සීමාවේදී නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස වික්ටෝරියා ඉන්ෆෙක්ෂස් ඩිසීස් රිෆරන්ස් ලැබ් එකේ මෙල්බන් වල ඔස්ට්‍රේලියාවේ සේවය කරනවා. විශ්‍රාම යාමයෙන් පස්සේ ඔහු 1995 සිට 2000 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීවි විද්‍යාව පිළිබඳව මයික්‍රෝබයොලොජි මහාචාර්යවරයා හැටියට ඒ ඒකකය ආරම්භක මහාචාර්යවරය බවට පත් වෙනවා. අපට ඇසුරු කරන්න ලැබුණු අපේ කාලයේ අද්විතීය විද්වතෙක් චරිතයක්. ඔහු වසර 15කට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කළ සහ දශක 6කට වැඩි කාලයක් ජීව විද්‍යාත්මක පර්යේෂණ, මහජන සෞඛ්‍ය, උසස් අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණයට අදාළ ජාතික ප්‍රතිපත්ති, නවෝත්පාදනය, ආණ්ඩුකරණය පිළිබඳ දැනුම රටේ සංවර්ධනයට යොදා ගැනීමට දායක වූ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටි විද්වතෙක්. විද්‍යාව රසායනාගාර සහ පර්යේෂණ පත්‍රිකා ඉක්මවාගිය රටේ සාමාන්‍ය ජනයා වෙත ගෙන යාමට මූලික වූ මානව සංවර්ධනය සඳහා දේශපාලනයේ භාවිත කළ විද්වතෙක්. පරම්පරා කිහිපයක විද්‍යාව හදාරන්නන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිපත්ති සම්පාදකයින්ට ගුරුවරයෙක් උපදේශකයෙක් සහ බුද්ධිමය මඟ පෙන්වන්නේ හැටියට අපිට මතකයේ තිබෙනවා. ඔහු අපේ රටේ වෛද්‍ය රසායනාගාර සේවාව, බෝවෙන රෝග ආවේක්ෂණය සහ අපේ රටේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා යටිතල පාසුකම් සැපයීමට පුරෝගාමී වූවෙක්. වෛද්‍යවරුන් සිය ගණනකට ඉගැන් වූ ගුරුවරයෙක්. ඔහු අපි බොහෝ දෙනෙකුට මෙන්ටෝ කෙනෙක්, උපදේශකයෙක් වුණා. මට ඔහු මුණ ගැසුනේ 1985. 1985 තමයි ලංකාවේ ප්‍රථම වරට ජපනීස් එන්සෙෆලයිටිස් රෝගය වසංගතයක් හැටියට වාර්තා වුණේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල. ඒ කාල සීමාවේදී අපට මඟ පෙන්වුවේ මම ඒ කාල සීමාවේ අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, අපට මඟ පෙන්වුවේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂකව සිටි අපේ මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා. 1986 මා ප්‍රජාවෛද්‍ය කර්මය පිළිබඳව පශ්චාත් වෛද්‍ය විද්‍යාවේ විද්‍යාපති උපාධිය MSc උපාධිය හදාරනකොට මා තෝරාගත්ත විෂය වුණේ අනුරාධපුර ඒ කාලේ සීමාවේ පැවති ජපනීස් එන්සෙෆලයිටිස් රෝගය පිළිබඳව අධ්‍යයනය කරන්නට. එතුමා මට මඟ පෙන්නුවා. මගේ සුපවයිසර් වුණේ, මගේ අධීක්ෂක වුණේ ඔහු. ඉතින් අවුරුද්දක් විතර අපි ඉතාම සමීප ඇසුරක් පැවැත්තුවා. මට මතකයි යටියන් තොටින් නොයෙක් ප්‍රදේශවලින් සමසමාජ දේශපාලනයට සම්බන්ධ විවිධ අය ඔහු සොයාගෙන ආවා ඔහුගේ කාර්යාලයට ඔහුගෙන් උපදෙස් ගන්නට, ප්‍රතිකාර කරන්නට ඒ කාල සීමාවේ. ඒ වගේම වෛරස් සහ බැක්ටීරියා මගින් පැතිරුණු බෝවෙන් රෝග ගණනාවක රසායනාගාර පරීක්ෂණ සහ ආවේක්ෂණයට සුවිශේෂ දායකත්වයක් ඔහු ලබා දුන්නා. පසූරිය, පෝලියෝ, ඩිප්තීරියා, පර්ටසිස්, ටෙටනස්, රුබෙල්ලා, ජපනීස් එන්සෙෆලයිටිස් වැනි රෝගවල රසායනාගාර පරීක්ෂණවලදී ඔහු අපිට විශාල මඟ පෙන්වීමක්, දායකත්වයක් මේ රටට සැපයුවා. ඒ වගේම වසූරිය, පෝලියෝ මෙරටින් තුරන් කිරීමට ජපනීස් එන්සෙෆලයිටිස් සහ මීසල්ස් මහජනයාගේ තවදුරටත් ගැටලුවක් නොවීමට පාලනය කිරීමට ඔහු ඍජුවම මැදිහත් වූවා. ඩෙංගි, හෙමරේජික් ෆීවර්, හන්ටා වෛරස් ආවේක්ෂණය ආරම්භ කළේ ඔහු. මෙරට තුළ හඳුනා ගැනීමට සහ පාලනයට පුරෝගාමි වූයේ ඔහු. 1988 දී වසංගත රෝග විද්‍යාංශයේ මා සේවය කරමින් සිටියේදී ඔහුගේ මඟ පෙන්වීමෙන් ජපනීස් එන්සෙෆලයිටිස් රෝගයේ පාලනය සඳහා ජපන් රජයෙන් අපට ප්‍රදානයක් ලෙස ලැබුණු සීමිත එන්නත් ප්‍රමාණය ලබා දිය යුත්තේ කුමන වයස් කාණ්ඩයටදයි හඳුනා ගැනීමට අපි රුධිර සාම්පල පරීක්ෂා කිරීම මගින් සමීක්ෂණයක් කළා. මා අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රුධිර සාම්පල් එකතු කර වෛද්‍ය පර්යේෂණ ආයතනයට බාර දුන්නා. සමීක්ෂණයෙන් පසු අපි ශ්‍රී ලංකාව තීරණය කළා වයස අවුරුදු 10න් 15ට දරුවන්ට ජපනීස් එන්සෙෆලයිටිස් එන්නත ලබා දිය යුතුයි කියා. ලංකාව තමයි ජපානය, චීනය සහ දකුණු කොරියාවට පසුව ආසියාවේ ජපනීස් එන්සෙෆලයිටිස් එන්නත රෝග පාලනයට එන්නත හඳුන්වා දුන්නේ. අනෙක් ආසියානු රටවල් අපව අනුගමනය කළා. කෙටි කලකින් අපි එම රෝගය පාලනය කළා. ඔහු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිටි ඒ කාල සීමාවේදී වසංගත රෝග විද්‍යාංශයේ සමග මාසයේ කෙලේ වසංගත රෝග විද්‍යාංශයේ ඉතාමත් සමීපව අප සමග කටයුතු කළා. මං හිතන්නේ රාජ්‍ය ආයතන මහජන සෞඛ්‍යයට අදාළ සියලුම රාජ්‍ය ආයතන ඒ කාල සීමාවල ඉතාමත්ම සමීපව කණ්ඩායමක් හැටියට මැදිහත් වෙලා මේ රටේ රෝග නිවාරණයට මැදිහත් වුණා. ඒ නිසා තමයි අපි ඒ සඳහා විශිෂ්ට ප්‍රතිඵල ලැබුවේ. ඔහු කෘතුහස්ත දේශපාලඥයෙක්. තිස්ස විතාරණ මහතා ලංකා විශ්වවිද්‍යාලයේ සිටියදීම සමසමාජ ව්‍යාපාරයේ දේශපාලනයට සම්බන්ධ වුණා. එංගලන්තයේ අධ්‍යාපනයෙන් පස්සේ ලංකාවට පැමිණි ඔහු ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වුණා. ඔහු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙස ක්‍රියා කළා. රාජ්‍ය සේවයේ විධායක තනතුරක් දැරුව නිසා ඔහු පක්ෂය තුල පෙනී සිටියේ තිස්ස පීරිස් නමින්. පක්ෂය තුළ සෞඛ්‍යංශයේ කටයුතුවලදී ක්‍රියාකාරීව මැදිහත් වූ ඔහු බෝගල මිනිරම් පතලේ කම්කරුවන්ට ෂේරෝගයේ සෑදී ෂේරෝගයේ පැතිරී ගිය වෙලාවේදී මර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව මැදිහත් වුණා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සේනක බිබිලේ වැනි කීර්තිමත් වෛද්‍ය වෘත්තිකයින් සමග එක්ව අපේ රටේ ඖෂධ ප්‍රතිපත්තිය සකස් කිරීමට මැදිහත් වූවා. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට එරෙහිව ඔහු ක්‍රියාකාරී මැදිහත් වීමක් කරා. මෙල්බන්නේ වික්ටෝරියා වෛද්‍ය පරිශන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන විට ඔහුට එම විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු දිගටම රැඳී සිටින ලෙස ඉල්ලීම් කළත් මා ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබූ කෙනෙක් බැවින් මගේ මව් රටට නැවත යා යුතුයි කියා ඔහු නැවත මෙරට පැමිණ පූර්ණකාලීනව දේශපාලන ව්‍යාපාරයේ යෙදුණා. ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වයට පත්වෙච්ච ඔහු අමාත්‍ය ධූර ගණනාවක් හෙබවුවා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී ගමට විද්‍යාව හා තාක්ෂණය ගෙන යාම සඳහා විධාතා මධ්‍යස්ථාන පිහිටුවීමට පුරෝගාමී වුණා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ඔහු මූලික පිහිට වූ වැදගත් ආයතන තමයි ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි, ශ්‍රී ලංකා ඇක්‍රෙඩිටේෂන් බෝඩ්. මේ ආයතනය මේ රටට තාක්ෂණය කැඳවීමට කර්මාන්ත ආයතන සහ පුද්ගලික අංශයේ සමග සම්බන්ධීකරණයට, නවෝත්පාදන වාණිජකරණයට ඉතාමත්ම වැදගත් කාර්යයක් කරනු ලබන සහ කළ හැකි ආයතන. ඔහු විවිධ ජාත්‍යන්තර ආයතනවල උපදේශකවරයෙකු ලෙස විටින් විට සේවය කර ලංකාවට විශාල කීර්තියක් ලබා දුන්නා. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනෙස්කෝ, යුනයිටඩ් නේෂන්ස් එඩුකේෂනල් සයන්ටිෆික් ඇන්ඩ් කල්චරල් ඕර්ගනයිසේෂන්, SAARC countries, South Asian Association for Regional Cooperation, TWAS, the World Academy of Sciences for the Advancement of Science in Developing Countries, UNCTAD, UN Trade and Development ආයතනවල උපදේශකවරයෙකුවර විසි වශයෙන් වරින් වර සේවය කරමින් මේ රටට විශාල කීර්තියක් ගෙන දුන්නා. ඉතින් ඇත්තටම මහාචාර්ය තිස්ස විතාරණගේ අභාවය ඔහු දශක ගණනාවක් මේ රටට කළ සේවය අහිමි වුණා රටට. ඒ නිසා අපි ඉතාමත්ම අපේ ඒ එතුමාගේ අභාවය වෙනුවෙන් පවුලේ අයටත් ඥාතීන්ටත් හිතවතුන්ටත් අපේ ශෝකය ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මේ තොරතුරු ලබා ගැනීමේදී මට එතුමාගේ පුත් රනිල් විතාරණ, පියල් රාජකරුණා සහෝදරයා ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ඒ වගේම මහාචාර්ය අනුජී ගමගේ සහ අපිට උදව් කරා, ඒ වගේම මහාචාර්ය සිරිමලි පනෑන්ඩු සකස් කළ සහ වෛද්‍ය ගීතානි ගලගොඩ මට ලබා දුන් තොරතුරු මාමේ සඳහා පාවිච්චි කරා. ඒ සියලු දෙනාටම මා ස්තුතිවන්ත වෙනවා. අවසන් වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි, අද අභාප්‍රාප්ත වූ සියලුම මන්ත්‍රීවරුන් පිළිබඳව ශෝකය ප්‍රකාශ කර සිටින අතර එතුමන්ලාගේ පවුලේ ඥාතීන්ට හිතවතුන්ට නැවතත් ශෝකය ප්‍රකාශ කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.